තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
පිළිවෙලට නවගුණ බුදුරජාණන් වහන්සේගේ නවගුණය ප්‍රකාශ කරගෙන ආව දිනකට එක ගාන ඊයේ දවසේදී සත්තා දේව මනුෂ්‍යාන ගුණයත් බුද්ධෝ ගුණයත් කියන මේ ගුණ දෙක සම්බන්ධව සාමාන්‍ය හැඳින්වීමක් කළා. අදට කියන්න තියෙන්නේ භගවා ගුණයයි. භගවා ගුණය සම්බන්ධව මේට ඉහතින් දවසක හොඳ විස්තරයක් අපේ අරිය ධම්ම ස්ථවිර නම ප්‍රකාශ කළ දේශනාවක් වශයෙන්. ඒ දේශනාව දැන් තැන්පත් වෙලා තියෙන නිසා නැවත නැවත අහගන්න පුළුවෙනි. ඒ නිසා අප සලකනවා ගුණ නවයම දැන් ප්‍රකාශ වෙලා ඉවරයි කියලා. මේ බුදු ගුණ නවය අපට තිබෙන්නා වූ ඉතාම අගන වටිනා අගන ආරක්ෂක ධර්මයක්. මත මතකයි අපි ඉතාම කුඩා කාලේ අමාරුවක් වෙච්ච හැටි ඉතිපිසෝ කියලා කියනවා. හුඟක් කියන්න බෑ ඒ ටික කියනවා. ඒ තරමට ඒක පිළිගැහිලා තිබුණා. මේ නව ගුණේ තුන් ලෝකේ පැතිරිච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය කැටි කරලා පෙන්වලා තියෙන ගුණ නවය. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. උන්වහන්සේගේ ගුණ අනන්ත නිසා ඒ වෙනුවට ව්‍යවහාර කරන ගුණ නාම අනන්තයි කියලා ඉවර කරන්න බෑ. එක ලෝක ඉතාම ප්‍රකට වශයෙන් තේරුම් ගන්න පුරුවා. ඒකෙන් තේරුම් ගන්න පුරුවා ගුණ නවයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් දේශනාවට ආඩංගු වෙලා තියෙනවා. දේශනාවේ තැන් තැන් වල සඳහන් වෙනවා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං කල්යාණෝ කිති සද්දෝ අපෘගතෝ ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ බුදු ධම්මසාරති සත්තා දේව අනුසානං බුද්ධෝ භගවාති කියලා ලෝකේ උගත් දන්න හැම තැනම වාගේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. උන්වහන්සේ අඳුන්වන්න යොදාපු වචන ටිකක් නම් ටිකක් ඔය ලේසියෙන් අඳුන ගන්න පුළුවන් මිනිස්සුන්ට වැටහෙන අන්දමට ප්‍රකට වෙලා තිබෙන ගුණ නමය. ඉතින් මේ ගුණ නමය සම්බන්ධවම කල්පනා කළාම මේ ගුණ නමය ඇතුලේ සියලෝ බුද්ධ ගුණ තියෙනවා කියලා අපට හිතන්න පුළුවන්. එකක් එකක් භාෂා වෙන් කරලා බලනකොට මේ ගුණ නවය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණයන් අන්තර්ගත වෙලා තියෙනවා. විස්තර කෙනෙක් කරන කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අර පහුගිය දවසක අර මේ නමක් කිව්වා වාගේ බුදු ගුණ එකින් එකට සම්බන්ධකමකුත් තියෙනවා. මහා ගහත හතු වාගේ එකින් එකට සම්බන්ධකමකුත් තියෙනවා මේ ගුණයන් සම්බන්ධ. ඒ නිසා දැන් අරහං ගුණේ මුලින්ම ප්‍රකාශ කළේ අරහං ගුණේ ආරකත්තා කියන ගුණයයි අරිණං අරාණං හදත්තා කියන ගුණයයි ගුණ දෙකයි. ඊළඟට පූජා අරහත්තා පූජානං අරහත්තා පූජාවන්ට සුදුසු කියන එකයි අන්තිම එක. ආරකත්තා කෙලෙසුන් කෙරෙන් අයින් වෙච්ච නිසා කෙලෙසුන් කෙරෙන් අයින් වුණා කිව්වහම කෙලෙසුන් සම්පූර්ණයෙන් කෙලෙසුන් අයින් කළා කියන අදහසයි ඒකේ තියෙන්නේ. කෙලෙසුන් සමුච්ඡේද ප්‍රහාණය සම්පූර්ණයෙන් අයින් කළා බුදුරජාණන් වහන්සේ කියන එකයි අදහස. ඊළඟට අරිණං අරාණං හදත්තා කියන වචන දෙක. අරිණං හදත්තා අරාණං හදත්තා කෙලෙස් සතුරන් වශයෙන් අරගන්නේ කෙලෙස් සතුරන් නැති කළා කියන අදහස ඊළඟට අර අරහතත් අර කිව්වේ සාමාන්‍යයෙන් අර කියලා සඳහන් කරන්නේ මේ දැකි අරත් එක තියෙන දැකි වලට මේ රෝඩ එක තියෙන දැකි වලට ඒ දැකි ඒ සංසාර චක්‍ර සංසාරයේ චක්‍රයක් වශයෙන් ගත්තාම ඒ චක්‍රයේ තියෙන චක්‍රයක තියෙන දැකි වාගේ මේ සංසාරයේ පවත්වන කර්ම වේග සංඛාර කියන කර්ම වේග දැකි වාගේ ඒ දැකි කඩල දැම්මොත් රෝඩ කියන එක පෙන්වන්න කරන්න බෑ ක්‍රියා කරන්න බෑ රෝඩේ මෙන්න මේ නිසා මේ දැකි වශයෙන් හැලකුවා මේ කරත්වක තියෙන දැකි වශයෙන් හැලකුවා මේ සංඛාරයන් උන්නහන්සේ කර්ම සංඛාරයන් සම්පූර්ණයෙන්ම කාය සංඛාර චිත්ත සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන මේ සංඛාර එතකොට කුසල සංඛාර අකුසල සංඛාර ආනන්ද සංඛාර කියන මේ විදිහ සංඛාර නාමයෙන් කතා කරන්නා වූ මේ සංඛාර කොටස් කර්ම කොටස් කොටස් නැති කළා අර මුලින් කියාපු එකට මේකත් සම්බන්ධයි මේ ආර සත්තාගේ කෙලෙසුන් ගෙනෙන්නුන කෙලෙසුන් ගෙනෙන් දුර වුණා නම් දුර වෙච්ච තැන කර්මත් නැහැ කර්ම වෙනුත් ජයෙන් වුණා එතකොට වචන දෙක එක දෙකින් දෙකට සම්බන්ධයි කෙලෙස් නැත්නම් යම් තැනක එතන කර්ම නැහැ කර්ම උපදවන්නේ කෙලෙස් නිසායි යම් තැනක කර්ම නැත්නම් එතන විපාකක් නැහැ ඒ විදිහයි ස්වභාවය මෙන්න මේ විදිහට කෙටියෙන් ඔන්න ටිකට තේරුම් ගන්න ඕන සම්මා සම්බුද්ධ කියන ගුණේ සම්මා සම්බුද්ධ කියන වචන තුනක් තියෙනවා ශබ්ද තුනක් තියෙනවා එතන සම්මා යන්නයි සංයන්නයි බුද්ධ යන්නයි බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ වුණා අවබෝධ කරා කියන තේරුම ඒ අවබෝධ කිරීම පිළිබඳව විශේෂණ කියන්නේ ගුණ වචන දෙකක් මුලින් සඳහන් වෙන්නේ අවබෝධ කිරීම සාමාන්‍ය අවබෝධ කිරීම නෙමෙයි සම්මා කියන තේරුමයි මේ සංඛ්‍යාන්නේ සම්පූර්ණ මේ සංඛ්‍යාන්නේ ස්වයං කියන අදහස තමන් වහන්සේ විසින් කියන අදහසයි තමන් වහන්සේ විසින් අනුන්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් කියන අර්ථයයි අර සංඛ්‍යාන්නේ කියන්නේ සම්මා යන්නේ කියන්නේ හොඳට සම්පූර්ණව කියන එක එතකොට උන්වහන්සේගේ කෙලෙන්නේ අවබෝධය කොහොමද තමන් වහන්සේගේම අනුන්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේගේම සත්‍යයෙන් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කිරීම සමහරුන් අවබෝධ පැත්තට අවබෝධ කරනවා ටික ටික. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණයි. එතකොට අපිට හිතන්න තියෙන සම්මා සම්බුද්ධ කියන වචනේ සම්පූර්ණව තමන් වහන්සේ විසින්ම සියලු ධර්මයන් අවබෝධ කරගත්තා උත්තමයාණන් වහන්සේ කියන එක. ඒ සම්මා සම්බුද්ධ එතකොට අර භාවනාවේදී හිතනකොට භාවනාවට යොදාගත්ත හැකි ওই අදහස හොඳට. එතකොට ඊළඟට ඒකේ අර භාවනාවට තවත් උපකාරක ධර්මයක් තියෙනවා කොටස් වශයෙන් ගන්නකොට අභිඤ්ඤේ ධම්මේ අභිඤ්ඤාතෝ. පරිඤ්ඤේ ධම්මේ පරිඤ්ඤත්තා. පහතබ්බේ ධම්මේ පහ පහිනත්තා. එතකොට සච්චිකාතබ්බේ සච්චිකාතත්තා. භාවේ තබ්බේ ධම්මේ භාවිතත්තා. උදන කරුණ පහක් තියෙනවා. ඔන්න ඒ කරුණ පහටත් අර සම්මා සම්බුද්ධ කියන වචනේ අරගෙන භාවනාවේ දෙනකොට ඔය කරුණු පහට හිත යොදන්න ඕන. ඔය කරුණු පහේ හිත හසුරවන්න ඕන. එතකොට සම්මා සම්බුද්ධ ගුණේ හොඳට ප්‍රකට වෙලා තමන්ට අවබෝධ වෙනවා. විද්‍යාකරණ සම්පන්න කියන ගුණේ ඉතාම විචාර ගුණයක් ගුණ ගොඩක් වෙන සම්පත් වෙලා තියෙන විද්‍යා ධර්මයි චාරණ ධර්මයි. සාමාන්‍යයෙන් විද්‍යා කියන්නේ නුවර ඥානයේ දියුණු වීමෙන් ඇති වෙන ගුණ ධර්ම වලට විද්‍යා කියනවා. එතකොට කුසල වශයෙන් ලැබෙන ධර්ම වලට චාරණ කියනවා. ඒකට චාරණ කියන්නේ පමුණුවන පැමිණීමට පැමිණ වීමට උපකාර වන ධර්ම කියන එක. කාලඟටද යහපත කරා. යහපත කරා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කෙරේ ළඟට සංඝයා ළඟට කල්යාණ මිත්‍රයන් ළඟට යහපත් ප්‍රදේශ වල ළඟට හොඳට යහපතට පමුණුවනවා. පමුණුවන්නා වූ ධර්ම කියන එකයි චාරණ ධර්ම කියන්නේ. එතකොට විද්‍යා ධර්මයි චරණ ධර්මයි අත්ත විද්‍යා පසමු චරණ ධර්ම එදා ඒව වෙන්වෙන් කරලා පෙන්නවා ඒ ටික හොඳට වෙන් කරලා ඉදිරි ගන්නව පිළිවෙල කරගන්න ඕන භාවනා කරන ඇත්තු විද්‍යා ධර්ම අට මෙන්න මේවා කියලා ඒකක් එකක් පාසා කලකන්න පුරුදු වෙන්න ඕන චරණ ධර්ම පාසොරසට හිතේ දාන්න පුරුදු වෙන්න ඕන එතකොට ඒ විදිහට ඒ විවර ගන්න ඕනේ. ඊළඟට සුගත ගුණය. සුගත ගුණය කියනවා ගුණ කීපයක් අභ්‍යන්තරය ඇතුලේ. සුගත වචන දෙකකට කරලා යොදන්න තියෙන්නේ. සෝ කියන්නේ සෝපන. ගත ගමන. සෝපන ගමන ඇති උත්මයා කියන එකයි මුලින් ගන්න. ගමන කියන්නේ මෙතන ප්‍රතිපත්තිය. උන්වහන්සේ දවසක අභිනිහාරයට කියන්නේ මේ ප්‍රාර්ථනා බුද්ධ භාවයට බුදු භාවයට යම් දවසක ආරම්භ කළාන ප්‍රාර්ථනා කිරීම වශයෙන් එදා පටන් මේ සම්මා සම්බෝධිය ලබන්නා වූ මේ බෝධි මණ්ඩලයේ සම්මා සම්බෝධිය ලබන්නා වූ අවස්ථාව දක්වාම යහපත් ප්‍රතිපත්ති මාර්ගයක් උන්වහන්සේ සුන්දරව ප්‍රතිපත්ති මාර්ගයක් ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා කලා උත්තරණා කියන අදහසක් මුලින් ගන්න තියෙනවා. ඒ සුන්දර කියන්නේ වැරදි වලින් අහක් වෙච්ච කියන එකයි. වැරදි ඇති වෙන්නේ දේශ ලෝභේ, දේශේ, මෝහේ, මානේ, මාස්සරි, අහිරික, අනොත්තප්පේ කියන ඔන්නෙ කෙලෙස් නිසායි මේ නරක් වෙන්නේ. ඒවා නැති නිසා යහපත්. ඒවා නැතුව යහපත් වූ ප්‍රතිපත්ති මාර්ගයක. කියන්නේ මධ්‍යම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා කියන එකයි. පාරමී පෙරුවා කියන එකයි ඒකෙන් කියන්නේ. සුගත කියන එකයි ඒකේ තියෙනවා. සුගත අනිත් එක සුගත කියන තේරුම පුතේන සුගත යන්නේ සුගත්ත කියන්නේ ශරීරේ සෝබනව ශරීරය ඉතිස් මහා පුරුෂ ලක්ෂණේ අධිදී අභ්‍යංජනයන්ගේ ඥාම ප්‍රවහල් මේෙන් අලංකාර වූ විචිත්‍ර ශ්‍රේෂ්ඨ ශරීරයක් ඉතාවටිනාගනතරණක් යනි වටිනා ශරීරයක් ඇති උත්තමයන් වහන්සේ කියලා උන්වහන්සේගේ ඒ පදන ශරීරයේ හිතවල භාවනා විදිහට සුගතත්ත අනිත්‍යක සුගත කියන තේරුමක් තියෙනවා. ඒක සුගත කියනක සුගත වුණා කියන යහපත් වචන ඇති කියන තේරුමයි ඒකේ තියෙන්නේ. යහපත් වචන කියන්නේ උන්වහන්සේ අවබෝධ ධර්මී අවබෝධ කරගත්තා වූ අවස්ථාවේ පටන් කිරිබම් පාන අවස්ථාව දක්වාම යම් තාක් ධර්ම දේශනා කළාන ඒ දේශනා කළ ධර්ම එකින් එකට එකින් එකට සම්බන්ධයි. ඒක දෙකක් විරුද්ධ නැහැ. මෙන්න මේ නිසා උන්වහන්සේගේ වචන සුගත කියලා උන්වහන්සේට යහපත් වචන ඇත්තාගේ. ඒ වගේම දේශනා කරපු දෙයක් ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒ කාන්තෙන්ම යහපත් දෙයක් නම් උන්වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ විදිහ යහපත් වචන ඇති කියන තේරුමක් තියෙනවා. සෝභනාවයස්සවාගති උන්වහන්සේගේ සාමාන්‍ය ගමනක් සෝභනයි. උන්වහන්සේ යම් කිසි අවස්ථාවක පාරේ වඩිනවා නම් පිණ්ඩපාතේ වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන් ඒ ගමන පුදුම අන්දමේ ස්වර්ණ නෞකාවක් මේ එන්නේ නැතුව බාර පටවපු එයත් නිකම්ම ඉපාවෙන්නවාගේ එල්ලීම පෙරලීමක් නැතුව ගමන් කිරීම. ඒ වාගේම ආශ්චර්ය සම්පන්න කරුණු රාශියක් උන්වහන්සේගේ ගමනේදී සිද්ධ වෙනවා. නින්නත්තානං උන්නමති ගච්ඡන්ති රෝගනායකේ උන්නතංච සමං හෝති පතරවීච අචේතන. මේ අචේතන පතරවී උන්වහන්සේ පා තබනකොට පතරවියට උස්සු ධන පහත් වෙනවා. ඒ පොරේ උස්සු ධනක් තියෙනවා නම් ඒ උන්වහන්සේගේ පායට සුදුසු අන්දමට පහත් වෙනවා තියෙනවා නම් බලක් තියෙනවා නම් ඒක උස්සලා හිටිනවා. උන්නතංච සමං හෝති පතරවීච අචේතන. පාසාන සක්කරා කේව පතලාපානු කණ්ඩක සබ්දී මද්දා විවඥන්ති ගච්ඡන්ති රෝගනායක. කනු උණු ආදී දේවල් ඒ වගේම කැඩිකසල දේවල් ඒ වගේම බොරොල් කැට ගල් කැට ආදී තියෙනවා නම් පයට පීඩා කරන දේවල් කටු ආදියක් තියෙනවා නම් පයට ඇනෙන්න තිබෙන යම් දේවල් තියෙනවා නම් ඒ සියල්ලම සබ්බේ මග්ගා විවච්ඡන්ති ගච්ඡන්ති රෝපනායකේ. බුදුරජාණන් වහන්සේ වඩින්නා වූ අවස්ථාවේදී ඒ සියල්ලම අයින් වෙනවා. උන්වහන්සේ විදිහේ ප්‍රාතිහාර සම්පන්න උන්වහන්සේගේ ගමනක් කියන මෙන්න මේ ගමන නිසා උන්වහන්සේගේ ගමන යහපත් ගමන ඇති උත්තරයන් වහන්සේ කියන මෙන්න මේ අදහස් පිට ආරගෙන භාවනාව දන්නවන ලෝකවිදු ගුණේ හොඳට ප්‍රකාශ වුණ පහුගිය දවසක විවිධ ලෝකයේ තේරුම් ගත්ත නියම අන්දමට තේරුම් ගත්ත සරුවඥයන් වහන්සේ. ඒක සරුවඥ ගුණයට සම්බන්ධ ගුණයටත් සම්බන්ධයි, බුද්ධ ගුණයටත් සම්බන්ධයි, සම්මා සම්බුද්ධ ගුණයටත් සම්බන්ධයි. ත්‍රිවිධ රූපය නියම අන්දමින් අවබෝධ කරගත්තා. මේ අන්දමට නියම අන්දමින් තෝරාගත්ත, බේරලා තේරුම් ගත්ත වෙනයම් කිසි ශාස්ත්‍රවරයෙක් මේ කල්පය ඇති වුණේ නැහැ. බුදු කෙනෙක් මිසක් වෙන කෙනෙකුට බැරි අන්දමට උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ ලෝක විදූ ගුණේ ඊළඟට අනුත්තර පුරුෂ ධම්ම සාරදී ගුණයත් හොඳට ප්‍රකාශ වුණා. ඊළඟට ගත්තාදීව මනුස්සානම් දෙවි මිනිසුන්ට සාස්ත්‍රුණාවේ උන්වහන්සේ දෙයන්ට දෙවියන්ට දෙවියන්ට කියන්නේ දෙවියෝයි බ්‍රහ්මයෝ සියලු දෙනාම අඩංගු කරන වචනයක් මේ දේව කියන වචනේ. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ටත් මනුෂ්‍යයන්ටත් අවශේෂ සත්‍යයන්ටත් ප්‍රධාන මනුෂ්‍ය සත්ව වර්ග දෙක අරගත්තහම ඊළඟට ඉන්නව සියලුම සත්‍යන්ගේ අනුගත හැකි. උන්වහන්සේ තිරිසන් සතුන්ටත් අවවාද දුන්නා. තිරිසන් සතුන්ටත් උන්වහන්සේ උපකාර වුණා. එතකොට යක්ෂ නාග සුපර්ණාදීන්ටත් උපකාර වුණා. ඒ නිසා සියලු සත්වයන්ට උන්වහන්සේ අනුශාසනා කළා කියලා අපි ගන්න ඕනේ. ඒ තේරුම ඇතුව ඊළඟට බුද්ධ ගුණේ, ඒ බුද්ධ ගුණේ සම්බන්ධව තේරුවා. ඊළඟට අන්තිමට තියෙන භගවා ගුණේ පහුගිය දවස්වල මේ භගවා ගුණේ හොඳට ඉතාම අගේ ඇති විස්තරය ඇතුව හදන්න ලැබුණ මේ ඇත්තන්ට මෙන්න මේ ගුණ නමේ බුද්ධානුසුති භාවනාව ඉතාම අවශ්‍ය භාවනාවක්. විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී, අවසයෙන් සමථ භාවනාව කරන අවස්ථාවේදී මේ බුද්ධානුසති භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙන නිසා මේක පුරුදු කරලා තියාගන්න ඕන. ඒක හොඳට දියුණු කරලා පුරුදු කරගෙන තියා තිබුණාම මේ ගුණ නවයෙන් යම් කිසි තමන්ගේ හිතට ආගෙන ඉතාම හොඳ ගුණ කීපයක් අරගෙන ඒ අනුව හිතේදලා ප්‍රීතිය උපදවාගෙන තිබුණාම යම් කිසි අවස්ථාවක මේක මතු කරගන්නට පුළුවන් වෙනවා. එනිසා භාවනාවට මේක ඉතාම උපකාරයි. මේ භාවනාවට මේව පුරුදු කරගන්න ඕනේ. ඊළඟට මේව පුරුදු කරගෙන තමන් දිනු කරගෙන යන්නා වූ මේ කරගෙන යන්නා වූ විදර්ශනා භාවනාව නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව නිවන්දවට කරගෙන ගොස් ප්‍රාර්ථනා පරිද්දෙන් අමා මහ නිවන් පතා ගැනීම තේරුම දැනගත්තා. ඒක ලොකු ලාභයක් වශයෙන් සලකන්න ඕන. සූවිසි මහා ගුණ කිව්වාම බෞද්ධ කෙනෙකුට, බුද්ධාගංකාර කෙනෙකුට ඊට වඩා ලොකු දෙයක් ඇත්තේ නැහැ. ලොකු ආරක්ෂාවක්, ලොකු මන්ත්‍රයක්. ඒ වගේම බෞද්ධකම හොඳට හද ගන්න පුළුවන් ඔය සූවිසි මහා ගුණ ටික තේරුම් අරගෙන තියෙනවනම්. සූවිසි මහා ගුණ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. ඔය රත්න තුනම බැලුවාම එකට ලොකුම සම්බන්ධකින් තියෙන්නේ. බුද්ධ රත්නේ කියන්නේ මහා ඥාන සම්පත්තිය, ගුණ සම්පත්තිය. ගුණ සම්පත්තිය, ඥාන සම්පත්තිය එකට සම්බන්ධ වෙච්ච බව. ධර්ම රත්නේ කියවහම ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේශනා කර ධර්ම ටික, ඒකත් බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. එතකොට ඒ ධර්මය ධර්මයේ සම්පූර්ණයෙන්ම පිළි අරගෙන ඒක අභ්‍යන්තරයේ තැන්පත් කරගත්ත පිළිවෙත අරගෙන ඒක අභ්‍යන්තරයේ තැන්පත් කරගත්ත පිළිවෙතම තියෙනවා. එතකොට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, රත්න තුනම එකට සම්බන්ධයි. ධම්ම කාලෝ යතෝ සත්තා ධම්ම සත්තා තතෝ වතෝ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ ධර්ම කාලය, උන්වහන්සේගේ ශරීරය ධර්ම කාලය, උන්වහන්සේගේ ශරීරයේ වශයෙන් තියෙන ධර්මය. එතකොට ධර්ම කාය, බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාය නම් මොකක්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්ම කාය දෙකම එකයි. ධම්මේ ඨිතෝච සෝ සංඝ සත්ත සංඝං නිගච්ඡති. ඒ සංඝ රත්නේ ධර්මයේ පිහිටියාන එතකොට ශාස්ත්‍රයන් වහන්සේගේ තත්වයට යන සංඝ රත්නේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ තුනම එක වස්තුවක්, ඒකකයක් කියලා කියන්නේ. තින් ඒකකයක්, මහා ගුණ සම්බන්ධයක් ඇති ඒකකයක්. මෙතන තුන් ලෝකේව පැතිරිච්ච ගුණ සමුදායක් තියෙන. බ්‍රහ්ම ලෝකේ දක්වා ඉතාම ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම ලෝකයක් තමයි සුද්ධාවාස. ඒ සුද්ධාවාස දක්වාම පැතිරලා ගිහිලා තියෙනවා. අරූප ලෝක වල සම්බන්ධයක් ගන්න අමාරුයි. ඒතර රූප බ්‍රහ්ම ලෝක වල ඉහළ බ්‍රහ්ම ලෝක වල පටන් දිව්‍ය ලෝක, නාග ලෝක, උපර්ණ ලෝක, මානුෂ්‍ය ලෝක, යක්ෂ ලෝක ඔය හැම තැනම පැතිරිච්ච මහා ගුණ සමුදායක්. මේ ගුණ සමුදාය හිතේ තැන්පත් කරගත්තොත් එතනින් කිසි කරදරයක් විපත්යක් වෙන්නේ නැහැ. කිසිම භේදයක් කිසිම වෙනගුණයක් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ටික හොඳට මේ ටිකේ දැනගත්ත මේ පින්නතුන් තේරුම් සහිතව නැවත නැවතත් දැන් සලකා ගැනීමට ඉඩ තියෙනවා. පොත් බලලත් අදහස් මතු කරගන්න ඉඩ තියෙනවා. එක සැරයක් බණක් ඇහුවාම ඒ බණ නැවත නැවත සලකන්න ඕන, ආවර්ජනා කරන්න ඕන. එතකොට දෙවෙනි වරට තව හොඳට වැටෙනවා. ඒක පොත බලනකොට අර අහපු ධර්මයේ පොතේ දිනකට බලනවා නම් තව සැරයක් හොඳට වැටෙනවා. තනිකරම අහන්නේ නැතුව පොතක් බලනවා නම් ඒ තරම්ම නැහැ දැනෙන්නේ. බණක් අහලා ඉවරලා ඒ කාරණා පොතෙන් බලනකොට හොඳට තේරෙනවා, හොඳට අවබෝධයක් ඇති වෙනවා, දැන්පත් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ මේ ධර්මයේ සම්බන්ධ බුද්ධ ධර්ම සංඝ කියන මේ ධර්මත්‍රය පිළිබඳවම ලැබිච්ච දැනීම තව තවත් බලව කරගන්න ඕන, දිනු කරගන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. වන්දනාවේදී විශේෂ වචන ටිකක් අපි පාවිච්චි කරනවා. ඒකේ අදහස දැන් අරහං සෝ භගවා ඉතිපි අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු නිසා අරහත් නම් වනසේක. ඒ කරුණු කිව්වේ අර විස්තරේ කියපු කරුණු ටික. ඉතිපි කියන්නේ ඒ විස්තරේට අඟින්න දෙක් කිරීම. ඉතිපි ඒ කරුණු නිසා අරහං අරහත් නම් වනසේක. අරහං වත සෝ භගවා ඒක අර විස්තර කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තෙන්ම අරහත්. ආයේ අඩුපාඩුවක් නැත්තේ නෑ. තං භගවන්තං අරහන්තං සිරසා නමාමි. එතකොට නමස්කාර වශයෙන් සරණ යාමයි. නමස්කාර වශයෙන් සරණ යාමයි. එතකොට ඒක තියෙනවා. ඒකට කියන්නේ පණිපාත සරණාගමනිය කියන එක. පණිපාතේ කියන්නේ සරණේ. සරණේ නමස්කාරයට. සරණාගමනිය කීප ආකාරයකට තියෙනවා. තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි කිව්වහම එනම් තම් භගවන්තං සිරසා නමාමි. එතකොට ඒක ප්‍රණිපාත සරණාගමනය. සරණං ගච්ඡාමි. එතකොට තම් භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි. තම් භගවන්තං අරහන්තං සිරසා නමාමි. තම් වන්තස භගවතු අරහතෝ අත්තානම් පරිච්ඡාමි. අර ප්‍රණිපාත සරණාගමනේ ඊළඟට අත්ත සම්නීයාතන සරණාගමනේ කියන දෙවෙනි සරණාගමනේ. සරණ යාම ඔය විදිහට මුලින් පණිපාත සරණාගමනේ নমස්කාර කිරීමේ. මම බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි. වැදන් පටන් මගේ নমස්කාරය. දක්ෂයාලු ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ කෙනෙක් වශයෙන්, සාතුරුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම নমස්කාර කරන්නේ වැදන් පටන් බුදුරජාණන් වහන්සේටයි. සාමාන්‍යයෙන් අවශේෂයන්ට নমස්කාර කරන ආචාර කිරීම වශයෙන් ඒක නෙවෙයි. ආශ්‍රම මහන්සිය කෙනෙක් වශයෙන් සලකාගෙන මා මෙතන පටන් මම নমස්කාර කරන්න බුදුරජාණන් වහන්සේටයි කියනකොට අර ප්‍රණිපාත සරණාගමනේ සිද්ධ වෙනවා. ඊළඟට මගේ ශරීරය, මගේ ජීවිතය මම අරිහත්තු භාග්‍යවත්තු අරිහත්තු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා මේ කියන දෙවෙනි වතාවට. එතකොට ඒකෙන් අඟවන්නේ අත්ත සම්නීයාතන කරණාගමනේ ජීවිතේ පූජා කිරීම. ජීවිතේ පූජා කිරීමෙන් කරණ යාමයි කියන්නේ. යාගේ ජීවිතේ මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන සිංහලෙන් කියන ඒ වාක්‍යය අර පාළියෙන් කියන්නේ. එතකොට ජීවිතයක් පූජා කිරීම කුංචි දෙයක් නෙමෙයි. සාමාන්‍ය කවුරුත් තායේ නිතරම ආරක්ෂා කරන්නේ ජීවිතේ. ඇඟේ අතපය පෑගේ හරි කපලා දාලා ජීවිතේ රැක ගන්න පුළුවන් නම් රැක ගන්න. එතකොට ශාරීරික අංගපසකට වඩා රූපයට කලකනවා ජීවිතේ. එතකොට වස්තුවට වඩා කලකනවා. වෙන දේවල්වලට වඩා කලකනවා ජීවිතේ. ජීවිතේ ලොකු දෙයක්. ඒ ජීවිතේ ඒ විදිහට කලකන්නා වේ ජීවිතේ පූජා කරනවා ගියහම මේ පූජා විශාල පූජාවක් වටිනා පූජාවක්. ඒක නියම හිතින් කරන්නේ. එකම අදහසකින් මම මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියන අදහස. පරිච්ඡත්තෝ යේව මේ අත්තාගත පදේතෝ වරහතෝ. ඒක තවදරයක් ස්ථිර කරනවා. මේ මාගේ ජීවිතයේ මාගේ ආත්මාවේ මම අරියත්තෝ බුදුරජාණන් වහන්සේට භාගතුන් වහන්සේට පූජා කළාමයි. අපේ නෑ කියන ස්ථිර කරගන්න අත්තන්නේ ආරතු අත්තානම් පරිච්ඡත්තෝ අත්තානම් පස්සබෝධෝ එනකට සී අභාවෝ හමස්මි සිස්සෝ හමස්මි ඒකට කියන්නේ සිස්ස භාවෝපගමන කර්මාගමනී කියලා සිස්සේ වශයෙන් කලකන්නේ කියලා සිස්සයා කියන්නේ ගෝලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශ්‍රාවකයා කිව්වත් ශිෂ්‍යයා කිව්වත් අපරැහියා කිව්වත් ඔක්කොම බෝලේ තැනින් කලකන්නේ කියන එක. එතකොට ශිෂ්‍ය භාව උපගම කරනා ගමනේ කියන එකයි ඒකෙන් කියන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ එක එක ගුණයක් ඉදිරිපත් කරගෙන ඔය විදිහට තුන් ආකාරයකින් සරණ සමාදන් වෙනවා. තුන්ජි දෙයක් නෙවෙයි ඔය කියන්නේ අපේ මේ වන්දනාවේදී. ඒ හැම අවස්ථාවකදීම ඇති වෙන්නේ ඥාන සංකෘත චේතනාව. ඒකට සරණාගමනේ අමුකිසි අවස්ථාවක හොඳට තියාගන්න පුළුවන් වෙන කඩා ගන්න නැතුව. ඒකම ඇති මේ සියලු මායම් පරදවලා සියලු දෙලි සංසිඳවලා මේ බලාපොරොත්තු වන්නා වූ සාන්ත අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට ඒක ඉතාම වටිනා කාරණයක් වෙනවා. මේ විදිහටයි මේ අපේ වන්දනාව ඒ කියලා ඊළඟට ඒකට අයිති ගාථාවක් දෙනවා. ආරතත්තා තත්තාසේ ඉරේචාරීනසෝ නිරත සංසාර චක්කාරෝ පච්චයාදීනචාරෝ නරෝ කරෝති පාපාය අරහන්තන් නමාමහන් කියලා අර ඒකේ තියෙන්නේ අරහන් යන්නේ ගුණ ටික පිටු කරලා දෙන්නේම මේ ගාථාවෙන්. එක එක ගුණයක් පාසා ඔය විදිහට නව ගුණේ වෙන් වෙන් කරලා කියමින් එතකොට අර සරණාගමනේ තුන් තුන් ආකාරයෙන් සම්පූර්ණ කරගනිමින් ජීවිතේ පූජා කරමින් මේ කරන්නේ කුංචි පින්කමක් නෙමෙයි දින ප්‍රතාම මහා වටිනා පින්කමක්. ඒ පින්කමටයි මේ උදවිය මේ බලාපොරොත්තු වෙන්නේ බලාගෙන ඉන්නේ අහගෙන ඉන්නේ ඒකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන්නේ. එනිසා මේ දින ප්‍රතා රැස් වෙනා වූ තමන්ගේ අභ්‍යන්තරයේ දිනපතා රැස් වෙනා වූ මහා පුණ්‍ය ධාරාව වටිනා බව කල්පනා කරන්ද සංසාරෙදි නොලැබෙන සාමාන්‍ය අවස්ථාවක නොලැබෙන වටිනා පින් රාශියක් මේ අවස්ථාවේදී එකතු කරගන්න ලැබුණා. ඒ විදිහට වන්දනා කළා බුදු ගුණ තවත්තරයක් අර අත්හාරස වන්දනාව සලකලා ඊළඟට මේ පිරිත් ටික විශාල ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂක පිළිගේ නාවක් ඊළඟ කරන්නේ. මේවා සියල්ලම සම්පූර්ණ වෙනවා. ඊළඟට ඔය විදිහට දැන් සම්පූර්ණ වෙලා ඉන්නේ. මේ අපි බලාපොරොත්තු වෙනවා මේ බෞද්ධ උදවියගේ කල්යාණ පෘථග්ජන තත්වය සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙන අන්දමට මේ ධර්ම ටික පඤ්ඤා භූමි ධර්ම කොටස් ප්‍රඥාව පිළිචන්නාව ආරක්ෂාව වන්නාව ධර්ම ටික තම තමන්ගේ හිතේ තැන්පත් වෙලා තියෙන්න ඕන. එහෙම තියෙන කොටයි නියම කල්යාණ පුරුතඥ තත්ත්වේ රැක ගන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච ප්‍රඥාංග පටිච්ච සමුප්පාද කියන මෙන්න මේ ධර්ම ටික. මේවා සම්බන්ධව එක කොටසක් හරි තේරුම් අරගෙන කියනවා නම් කල්යාණ පුරුතඥ තත්ත්වේ රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්ධ පුරුතඥ මේ ප්‍රත්‍යඥන ත්‍ත්වයේ අයින් කර ගැනීමටයි මේ විදර්ශනා භාවනාව කරන්නේ. විදර්ශනා භාවනාවෙන් ප්‍රත්‍යඥන ත්‍ත්වයෙන් අයින් වෙලා ආර්ය ත්‍ත්වයට ඥාන ඒ අත්තට ඉබේට නිදහස තියෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ කියන ඒකාන්තයෙන්ම දිගින් දිගටම නියතයි. සෝවාන් වෙච්ච අත්ත කවදාකවත් පල්ලෙහාට බහින්නේ නැහැ. ඒ වාගේම සෝවාන් කමෙන් යම් කිසි කෙලෙස් සමූහයක් නැති කළා නම් ඒ නැති කරපු කෙලෙස් ආයි නැවත ඒ సంతානෙට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සෝවාන් කමෙන් කෙලෙස් නැති කරන්නේ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන්. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සම්පූර්ණයෙන්ම අනුසය සහිතව කෙලෙසුන් කැඩීමයි. ඒ අනුසය සහිතව කෙලෙසුන් කැඩීම තමයි මේ මාර්ග භාවනාවෙන් කෙරෙන්නේ. ඒකත් හිතා ගන්න ඕන. දැන් මේ මල් පූජා කරන්න අවස්ථාවේදී, දම් පූජා කරන්න අවස්ථාවේදී කෙලෙස් කැඩෙනවා. කෙලෙස් කැඩෙනවා නම් හුඟක් දුරට. දානයක් පූජා කරනකොට ලෝභය කැඩෙනවා. මල් පූජා කරනකොටත් ඒ විදිහේ ලෝභය කැඩෙනවා. තව තවත් කෙලෙස් ගොඩක් කැඩෙනවා. මේ සාමාන්‍ය මේ පූජා අවස්ථාවල කෙලෙස් ගොඩක් කැඩෙනවා. ඒ කැඩීමට කියන්නේ පදංග ප්‍රහාණී කියලා. පදංග ප්‍රහාණී කියන්නේ ඒ වෙලාවට කෙලෙස් කැඩීමයි. ඒ වෙලාවේ කෙලෙස් කැඩීම නිසා ඒ సంతානේ හොඳ කුසල ධන පරම්පරාවක් සම්පත් වෙනවා. නමුත් අර කඩාපු කෙලෙස් නැවත එනවා. අන්න ඒකයි වෙනස. කුසල කර්මයක් සම්පත් වෙනවා, කෙලෙස් නැවත වෙනවා. වික්ඛම්මන ප්‍රහාණී කියන්නේ ඊට වඩා බලවත්. ප්‍රථම ධ්‍යානය ලබා ගන්න දැන් මෛත්‍රී භාවනාව කළ ඉවරලා ඒ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන කියන ධ්‍යාන ලබා ගන්නවා. ඒ ලබා ගන්න අවස්ථාවේ ප්‍රථම ධ්‍යානයේදී කෙලෙස් කඩනවා. කියන්නේ නීවරණ. පංච නීවරණයන් කරලා අයින් කළා දානවා, කම්පා කළා අයින් කළා දානවා. ඒකට කියනවා වික්ඛම්මන ප්‍රහාණය කියලා. ඒක හරිට වඩා මේ පදංග ප්‍රහාණයට වඩා බලවත්. ධ්‍යානයක් ලබාගෙන කෙලෙස් කඩන එක. කාමච්ඡන්ද නීවරණේ, ව්‍යාපාද නීවරණේ, තීනමින්ද, උද්ධච්ච කුච්ච කියන මේ නීවරණය කඩනවා. ඒ වික්‍රමණ ප්‍රහාණයක. ඒක පරිණවදා ශක්තිමත් ඒක නැවත එන්න ඉඩ තියෙනවා. නැවත එන අර ධ්‍යානෙම වැඩුණොත් ආයි නැවත එනවා ඒක. වික්‍රමණේ වික්‍රමණ ප්‍රහාණයට උත්තරාන්නම දුරවල. ප්‍රබල ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය. ඒක මාර්ග භාවනාවකින් සැපයෙන්නේ. විදර්ශනා භාවනාව සම්පූර්ණ වීමෙන් කෙලෙස් කැඩෙන්නේ. සෝවා මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා, චතුරාර්ය මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා, අනාගාම මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා, අරහත් මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා. ඒ කැඩෙන්නේ අනුසර සහිතවයි කෙලෙස් කැඩෙන්නේ. ඒ කෙලෙසුන්ගේ කියන අවස්ථා තුන. අර අනුසය අවස්ථාව කියන්නේ යටපත් වල තියෙන අවස්ථාව. ඒ යටපත් වල තියෙනකොට කෙලෙසියක් තියෙන බවක්වත් දැනෙන්නේ නැහැ. කොඹහේ නයක් ඉන්න නයා වගේ හරියට. නය කොඹහේ ඉඳහේ ඉන්නකොට ආයතන රටක් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒකට කියන අනුසය අවස්ථාව කියලා තමයි කෙලෙසුන්ගේ තන්පත් අවස්ථාව. නමුත් ඒක බලවත් කෙලෙස් වෙනම තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙලෙස් පුරාක් තියෙනවා, ප්‍රධාන වශයෙන් කෙලෙස් 10ක් තියෙනවා, අනුසය 8ක් තියෙනවා. අනුසය වශයෙන් තියෙන කෙලෙස් 7 යටපත් වල තියෙනවා. ඒ යටපත් වල තියෙන ඒකට අවස්ථාවේදී යම් කිසි අරමුණක් වෙනවා. ඒ කෙලෙස් මතුවීමට සුදුසු අරමුණක් වෙනවා. අරමුණ කාපු හැටිම අන්න පරිඋත්ථානය වෙනවා. ඒ කෙලෙසේ නැගී සිටිනවා. කෙලෙසයක් තියෙන බව දැනගන්නේ එතකොට. අන්න දැන් හොඳට ඉන්න අවස්ථාවේදී බොහොම හොඳයි. කිසිම කරදරයක් නැහැ. එතකොට මෛත්‍රී හොඳට පරිපේ තියෙන්නේ. යම් කෙනෙක් වැන්නොත් ඒක නරකන දෙයක් කියලා තන්න වෙලා නරක වෙලා තරම් ඇහත් ටිකක් රතු කරගෙන අවහාර විතර වෙලන්නත් පටන් ගන්න. වෙලන්න පටන් ගන්න. කතා කරගන්නත් බැරි වෙනවා. පරිඋත්ථාන අවස්ථාව. ඒනොත් සම්පූර්ණ වෙන්න ඊට පස්සේ යඬු මොගුරු අරගෙන සෝදාහයට පටන් ගන්නවා. වහන්න බණින්. වන්න ප්‍රතික්‍රම අවස්ථාවේ කියන්නේ ඒකයි. හැම කලේජය සම්බන්ධවම අනුසය අවස්ථාවයි පරිඋත්ථාන අවස්ථාවයි විතික්‍රම අවස්ථාවයි කියන අවස්ථා තුනක් තියෙනවා. නරකම අවස්ථාව තමයි විතික්‍රමන අවස්ථාව. ඒකෙන් තමයි තව සම්පූර්ණ වෙන්නේ. අර පරිඋත්ථානේ නැගී හිටියේදී ඒ තරම්ම නැහැ. නමුත් වරද වෙනවා. අනුසය අවස්ථාවේදී මොකක්වත් දැනෙන්නේ නැහැ. අර සාමාන්‍ය කෙලෙස් මේ අනුසය හත් ධාතියක් කියනවා. ඒ හත් ධාතියම යට වෙලා තියෙන්නේ. මේ මාර්ග භාවනාවෙන් කෙරෙන්නේ අන්න අර අනුසය සාගත කෙලෙස්යන් කැඩීමයි. සෝවාන් මාර්ගයෙන් කරනවා, අසුරාගම අනාගම කියන මේවායි කරනවා. මෙන්න මේ විදිහට මේවා තේරුම් ගන්න ඕන. මේ සංසාරයේ ඇවිදින්න අවස්ථාවේදී මේ විදිහේ විදර්ශනා භාවනාව, මේ විදිහේ මාර්ග භාවනාව කරන්න ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන්නේ මේ අවස්ථාවේ. මේ අවස්ථාවේදී මට උදව් කරන් ලැබෙන්නේ නැහැ. ලැබිච්ච අවස්ථාවේ අපි හොඳට ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතන්න ඕන. නමුත් හිතනද ඇත්ත බොහෝම අඩුයි. ඒ විදිහ අදහස් ඇති ඇත්ත බොහෝම රටේ අඩුයි. අවන්ත අපි කල්පනා කරන්න ඕන අනුන් ගැන නෙවෙයි අපාප ගැන කල්පනා කරන්න ඕන. අපට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාව අපි ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. ඒ විදිහට ආර්ය තත්ත්වයට යම් විදිහකින් ගියා නම් එයත් නිදහස්. ඒ මෙහා ඉන්න නැත්නම් ගැන අපි මේ කතා කරන්නේ ඒ ඇත්තෝ අන්ධ ප්‍රත්‍යඥයේ කෛරාණ ප්‍රත්‍යඥයේ කියලා දෙකටස. කල්යාණ ප්‍රත්‍යඥ තත්ත්වයට ගන්නයි අපි මේ කතා කරන්නේ. දැන් අන්ධ ප්‍රත්‍යඥය හරියට අන්ධෙක් වාගේ. ඇතැම් විට අන්ධයාර අරමිට්ටක් අරගෙන යනවා කවුරුවක්වත් නැහැ පාර පෙන්වන්න එයාට කෙනෙක්. එයා පාර යනවා. සමහරට පාර යන්න සමහර විට කැඩි. කැලේ යන පංගු වල වැටෙනවා. වලවල වැටෙනවා. හටගෙන වෙනවා. ඒ වාගේම තමයි මේ අන්ධ ප්‍රත්‍යඥය. ඇතැම් විට හොඳ වැඩක් කරනවා. ඇතැම් විට බොහෝ විට කරන්නේ නරක වැඩ. ඒ නිසා මේ අන්ධ ප්‍රත්‍යඥ තත්වයෙන් අත්මිනීමට ඉගෙනා ප්‍රධාන උපාය මොකක්ද? මෙන්න මේ ධර්ම ටික හිතට අරගෙන ටික හරි හිතට අරගෙන ඒව දිනු කරගෙන පාඩම් කරගෙන හිතේ දරාගෙන ඒව තේරුම් අරගෙන කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න ඕන. පළමෙන් දැනගන්න ඕන පංචස්කන්ධය ගැන. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධේ හොඳට දේශනා විස්තර කරලා තියෙනවා. නොයෙක් කන්න බැරි ඊට පස්සේ නොයෙක් විස්තර පොත්වලත් සඳහන් වෙනවා. අපට සාමාන්‍යයෙන් තේරුම් අරගෙන තිබුණාම ඇති පංචස්කන්ධේ කියන මේකයි කියලා. එතකොට අන්න ඒ පංචස්කන්ධේ සම්බන්ධව බලමින් හඳුන්වීමක් කරනවා ඇති මේ ළඟට අනිත් දවස්වල. රූප පංචස්කන්ධ, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ කියන මේ ස්කන්ධ පහ ගැන ටික ටික විස්තර කරනවා ඇති. අනිත් ඒවත් ලැබිච්ච හැටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ පංචස්කන්ධයේ ගැනවත් ඒක ධ්‍යානවත් තේරුම් ධ්‍යානවත් භාවනාවක් වේකරයි. මේ රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධේ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. වේදනා ස්කන්ධය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. සංඥා ස්කන්ධය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. සංඛාර ස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. විඥාන ස්කන්ධය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියන ඔයගේ මහා විදර්ශනා භාවනාවක් සම්පූර්ණ කරගන්න ඕන නේද? පංචස්කන්ධය සම්බන්ධ කරගෙන ඒරමේ පංචස්කන්ධය සම්බන්ධ කරගෙන ප්‍රධානයෙන්ම මුලින්ම විදර්ශනා භාවනාව පටන් ගන්න. ඒකට අර ආයතන වශයෙන් ධාතු වශයෙන් ওই විදිහටත් සලකනවා, පටිච්ච සමුප්පාද වශයෙන් සලකනවා. ඒව පස්සට මුලින් ආරම්භයේදී පංචස්කන්ධේ වෙන් වෙන් කරලා තේරුම් ගත්තාම අනිත් ඒවා කියලාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ලබන හිතේ පාඩම් හෙටත් පුළුවන් වෙනවාද? එතකොට හෙටත් වටන් එහා දවස්වල ඒ පංචස්කන්ධ ධර්මයන් සම්බන්ධව ටික ටික ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබෙනවා ඇති, අවසර ලැබෙනවා ඇති. අන්නේ වහගන විදර්ශනා භාවනාවටත් උපකාර කරගන්න ඕන. අර කල්යාණ ප්‍රත්‍යඥ අන්ධ ප්‍රත්‍යඥ ධර්මයෙන් අයින් වෙලා කල්යාණ මිත්‍ර සත්‍යයන් තත්ත්වය ලබාගෙන මේ උපසාසනයෙන් හොඳ පිටක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා ඇතැයි ඥාත බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන්නේ මේ අද සම්බන්ධ මේ කරගත්තා වූ කුසල කර්මයන් සම්බන්ධව කල්පනා කරගෙන මේ කුසල කර්මයන්ගේ බලයෙන් අපට මේ භාවනාවට මේවා පුරුදු කරගන්න ඕනේ. ඊළඟට මේවා පුරුදු කරගෙන නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව නිවන් දොඩට කරගෙන ගොස් ප්‍රාර්ථනා පරිද්දෙන් අමා මහ නිවන් පතා ගැනීම.